SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙනම් දැන් අපි අවස්ථාව ලබා ගන්නවා සුපුරුදු පරිදි සිකුරාද දවසේ අපේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය සඳහා. ලෝකයේ මේ වෙනකොට මොනවද කතා බහට ලක් වෙමින් පවතින විශේෂිත කාරණා? අපිට යන්නට සිදු වෙනවා අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට ආසන්නයේ තියෙන කලාපයකට. මුලින්ම ඉන්දියාව වෙත. ඉන්දියාවේ කාශ්මීර අර්බුදය පිළිබඳව ඔබ දන්නවා. මේ කාශ්මීරය කියන ප්‍රදේශය සම්බන්ධයෙන් පාකිස්තානයත් ඉන්දියාවත් දක්වන්නා උනන්දුව පිළිබඳවත් වසර ගණනාවක් තිස්සේ ඇදී යන සිවිල් අර්බුදකාරී වාතාවරණය පිළිබඳවත් ඔබට යම් අවබෝධයක් ඇති. අපිට වාර්තා වෙනවා මේ කාශ්මීරය හා සම්බන්ධව ඇති වුණු ගැටුමකින් ඉන්දිය රජයේ සිබුලුන් විශාල සංඛ්‍යාවක් මිය ගියා කියලා. 40කට ආසන්න සංඛ්‍යාවක් කියලා තමයි වාර්තා වන්නේ. මේක විශාල ප්‍රහාරයක් විදිහට සැලකෙන්නේ වසර ගණනාවකට පස්සේ සිදු වුණු දැවැන්තම පාඩුවක් විදිහට මේක සැලකෙන නිසා ඉන්දිය රජයේ පැත්තෙන්. අපි එතනින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. මේ වෙනකොට වාර්තාවන උණුසුම තොරතුරු මේ වෙන නිසා සුපුරුදු විදිහට විදේශ විත්ති සමාලෝචනයට අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි කැමති මුලින්ම මේ කාශ්මීරය සම්බන්ධව ඇති වෙලා තියෙන අර්බුදය පිළිබඳව කතා බහ කරන්න.
ඔව් දිලුක්ෂි, මේ ජම්මු හා කාශ්මීර ප්‍රදේශයේ මේ පාකිස්තානය හා දේශ සීමාව ආසන්නේ නිතරම බෙදුම්වාදී කණ්ඩායම් එක්කලා ඒ සටන් ඇති වෙනවා. ඒ එක්කම පාකිස්තාන දේශ සීමාව හරහා ත්‍රස්තවාදී කොටස් ඉන්දියාවට ඇතුළුනොයි කියන ඒ චෝදනාව අනුව ඉන්දිය හමුදා මෙහෙයුම් නිරන්තරයෙන්ම සිද්ධ වෙන ප්‍රදේශයක්. ඉතින් මෙතන දැන් සිද්ධ වුණේ ඉන්දිය හමුදා සෙබළුන් විශාල පිරිසක් බස් රථ කීපයකින් ඔවුන්ගේ සේවාස්ථානවලට රැගෙන යමින් තියෙනකොට බ්‍රහස්පතින්දා හවස බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් අති විශාල පිරිසකට හානි සිද්ධ වුණා. මෙතන බස් දෙකක් ඒ බිම්බෝම්බයට කෙලින්ම හසු වුණා. ඒ බස් රථ දෙකේ ගමන් කරපු යුද හමුදා පිරිස 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනයි කියලා වාර්තා වුණා. තවත් සාමාන්‍ය වැසියන් පිරිසක් මේකෙන් අනතුරට පත් වෙනයි කියලාත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක දිලුක්ෂ ඔබ කිව්වා වගේ 2001 වසරට පස්සේ ඇතිවෙච්ච ලොකුම බිම්බෝම ප්‍රහාරය හැටියට මේ ප්‍රදේශයේ ඇතිවෙච්ච බිම්බෝම ප්‍රහාරය හැටියට හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට ලෝකයේ නොයෙකුත් රාජ්‍ය නායකයන් මේ ප්‍රහාරය හෙලා දැකීම නිවේදන නිකුත් කළා තියෙනවා. ශ්‍රී ලංකා පැත්තෙනුත් අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් මේ වෙනකොට මේ ත්‍රස්තවාදී කටයුත්ත බොහොම තරයේ හෙලා දැකීමින් ඒ ප්‍රකාශ නිකුත් කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ ප්‍රදේශයේ අලුත් මෙහෙයුම් කීපයක් ඉදිරිපත් කළා තියෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා.
අමල්, එතනදි ගැටලුවක් ඇති වෙනවා කවුද මේ ප්‍රහාර එල්ල කළේ කියලා. අපි දන්නවා දැන් මේ ඉන්දිය රජයේ හමුදා සහ පාකිස්තානයේ මේ අන්තවාදී කොටස් අතර විශේෂිත ගැටුමක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඔය සාමාන්‍ය පරිදි ප්‍රහාර එල්ල වෙන අන්තවාදී කොටස් වලින්ද ඔය ප්‍රහාර එල්ල වුණ නැත්නම් අලුත් කණ්ඩායමක්ද මේක?
ඉන්දිය බලධාරීන් මේ ප්‍රහාරයේ වගකීම පවරන්නේ ජයිෂේ මොහමඩ් කියන සංවිධානයට. මේ ජයිෂේ මොහමඩ් කියන සංවිධානයම තමයි 2001 මේ විදිහටම දැවැන්ත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරේ. ඉතින් මේ ජයිෂේ මොහමඩ් කියන ත්‍රස්තවාදී සංවිධානය කාශ්මීරේ පාකිස්තානයට අයිති ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක කරන කණ්ඩායමක් හැටියට තමයි ඉන්දියාව හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායම IS සංවිධානය සමගත් සම්බන්ධකම් පවත්වනවයි කියන ඒ චෝදනාවත් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කාලයක් තිස්සේ ඉන්දිය හමුදාවන්ට විරුද්ධව මේ ප්‍රදේශයේ ඒ සටන් මෙහෙවපු ඒ ප්‍රහාර දියත් කරපු කණ්ඩායමක් හැටියටයි ඉන්දිය බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ.
ඔව්, දැන් ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ ඇති වුණු ඒ සිදුවීම පිළිබඳව සඳහන් කරද්දී අමල් ඔබ කරුණු ඉදිරිපත් කළා මේ ප්‍රහාර එල්ල කරපු මේ මුස්ලිම් අන්තවාදී පිරිස IS සංවිධානයටත් යම් ආකාරයකින් සම්බන්ධතාවක් දක්වනවා කියලා කරුණු හෙළිවලා තියෙනවා කියලා. ඒ අතරතුරේදී IS සංවිධානයේ විශේෂයෙන්ම මේ සිරියා ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳවත් පසුගිය සතියේ පුරාම වාර්තා වෙමින් තිබුණා. අපි දන්නවා IS ක්‍රියාකාරකම් එන්න අඩුවෙමින් තියෙන දැන් බොහෝ දුරට IS සිරියා ආශ්‍රිත ප්‍රදේශයේ මර්ධනය කළා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. කොහොමද මේ සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන අලුත්ම තොරතුරු?
නිර්වක්ෂ සිරියාවේ ඉතාමත්ම කුඩා ප්‍රමාණයකට දැන් ඔවුන් කොටු වෙච්ච බවක් තමයි වාර්තා වෙන්නේ. ඔවුන්ට මීට කලින් තිබිච්ච ඒ භූමියේ අයිතිය ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා ගිහිල්ලා දැන් පගුස් කියන ඒ ප්‍රදේශයේ පමණක් ඔවුන්ගේ යටතේ තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න IS සමාජිකයන්ගේ සංඛ්‍යාව 600ක් විතර වගේ කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉතින් මේක අතරම කුඩා ප්‍රමාණයක්. මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ඉන්න දසදහසක සංඛ්‍යාවක සාමාන්‍ය වැසියන් ඒ ප්‍රදේශයෙන් දැන් ඉවත් වීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ නිසා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී හමුදා බටපිරිස් වලට මේ ප්‍රදේශයත් IS ග්‍රහණයෙන් මුදවා ගැනීමට හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ ඇතිවෙච්ච යුද මෙහෙයුම් නිසා ඔවුන්ගේ බලය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම IS සංවිධානයේ අවසාන කාලයේ හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. මෙතනදී සිරියාව තුළ IS ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ ඒ කටයුත්ත මේ වෙනකොට දැන් උත්සන්න වෙලා
තියෙනවා. අපි මීළඟට අවධානය යොමු කරමු වෙනිසියුලාවේ තියෙන තත්ත්වය කොහොමද කියලා. දැන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අපි තොරතුරු ඔබට වාර්තා කරමින් හිටියේ. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරුගේ පාලනයට විරුද්ධව ඇති වුණු කැරලි තත්ත්වය නිසා, රට තුළ වර්ධනය වුණු අසහනකාරී තත්ත්වය නිසා විපක්ෂයේ නායකවරයා ග්වයිඩෝ විසින් තමන් රජයක් නියමාකාරයෙන් පත් කරගන්න අතුරු අන්තර්පාලන ජනාධිපතිවරයා විදිහට නම් කළා. ඉතින් ඒකට මේ වෙනකොට ලෝකයේ රටවල් 30ක් විතර කැමැත්ත පළ කරලා තියෙන ඔහු නායකයා විදිහට පිළිගන්න. අවසාන වශයෙන් යුරෝප සංගමය කැමැත්ත පළ කළා කියලා අපි පසුගිය සතියේදී තොරතුරු වාර්තා කළා. එතනදී අපි සඳහන් කිරීමක් කළා, ඔබට මතක ඇති, ඇමරිකාව විසින් මේ වෙනකොට මේ වෙනසුවිලාවේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වයට පිළියමක් විදිහට ජනතාවට අවශ්‍ය සහනාධාර ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් ජනාධිපති මදුරෝ විශ්වාස කරනවා මේක ඇමරිකාවේ ආක්‍රමණයක් කියලා. අපි ගිය සතියේදී තොරතුරු ඔබට කිව්වා. දැන් අපිට ඇමරිකාවෙන් මේ සම්බන්ධව පිළිතුරු වාර්තා වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මදුරෝගේ මේ ආකල්ප පිළිබඳව දක්වපු ප්‍රතිචාර. අපි ඒ පිළිබඳව මුලින්ම ඔබෙන් තොරතුරු විමසා දැනගන්න කැමැති අමාරු.
දිරික්ෂි, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඳවීමක් කරලා තියෙනවා මදුරෝ ජනාධිපතිවරයාට. ඔහු මේ විදිහට මානුෂීය ආධාර රට තුළට ඇතුල්වීම වළක්වනව නම් ඒකට ප්‍රතිවිපාක ඌට විඳින්න සිද්ධ වෙයි කියලා. ආහාර ද්‍රව්‍ය ඒ වගේම බෙහෙත් හේත් දැඩි අවශ්‍යතාවයක් තියෙනවා වෙනිසුවෙලාවේ තුළ. ඉතින් ඒ මානුෂීය අවස්ථාවේ සඳහා ඇමරිකාවත් ඒකම අසල්වාසී කොලොම්බියාවත් මේ එකතු කරලා තියෙන සහනාධාර වෙනිසුවෙලාව ඇතුළට යවීම තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ ඇතුල් වෙන ප්‍රධාන ස්ථානවල මදුරෝගේ හමුදා බටපිරිස් රඳවන ඔවුන් කන්ටේනර් පාර හරහාට දාලා කිසිම කෙනෙකුට එන්න බැරි විදිහට මේ විදි වලක් දැන් වලක්වන්න ඒ පියවරක් අරගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොට මදුරෝ ජනාධිපතිවරයා කියන්නේ ඇමරිකාව තමන්ගේ ගුවන් යානා ඒ අසල්වාසී රටවල ගුවන් තුටුපළවල මේ වෙනකොට රඳවලා තියෙනවා කියලා. ඉතින් මදුරෝ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා ඇමරිකාව තමන්ගේ රටට විරුද්ධව ඒ ප්‍රහාරයක් එල්ල කරාවිය කියලා. ඒක මානුෂික ආධාර එවන මුවාවෙන් වෙනිසුවෙලාව ආක්‍රමණය කරන්නට උත්සාහ කරයි කියලා. ඉතින් ඇත්තටම වෙනිසුවෙලා හමුදා බටපිරිස් දැන් සූදානමින් ඉන්නවා. ඇමරිකන් ඒ මානුෂීය ආධාර රට තුළට එවන්නට උත්සාහ කරොත් ඒ වැළැක්වීම සඳහා යුදමය පියවර ගැනීමට ඔවුනුත් ඒ අනතුරු ඇඟවීම කළා තියෙනවා.
අතරතුරේදී මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් ප්‍රතිචාරයක් පිළිබඳව මේ දැන් අපිට වාර්තා වෙනවා. ඔබට මතක ඇති ඇමරිකාවත් මෙක්සිකෝවත් අතර තියෙන දේශීය සීමාවේදී මේ අනවසර සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා බාධක තාපයක් ඉදිකරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා යම් කිසි උත්සාහයක් දැරුවා. ඒ සඳහා බිලියන 5.6 ඇස්තමේන්තුවක් ඔහු ඉදිරිපත් කළා අයවැය යෝජනාවත් එක්ක. ඉතින් ඒක සම්මත කරගැනීමට නොහැකි වීම නිසා ඇමරිකාවේ මේ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකත් ඇති වුණා. ආර්ථික කටයුතු, රටේ කටයුතු 50%කින් විතර ඇන හිටියා. එතකොට බොහෝ දෙනෙක් සඳහන් කරපු මතයක් තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේට පුළුවන් හදිසි නීතිය ක්‍රියාත්මක කළා, ඕනම් තමන්ගේ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා. දැන් අපිට වාර්තා වෙනවා ඇමරිකානු ජනාධිපතිවරයා මේක කරන්න යනවායි කියලා. දැන් මොකද්ද මේ තත්ත්වය අමල්? මේක මෙහෙම වුණොත් කුමක් සිදුවේද ඇමරිකාවේ මේ දැන් ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් ඇති වෙලා ඒ අර්බුදකාරී වාතාවරණයක් තියෙන කාලවකවානුවක හදිසි නීතියක් ක්‍රියාත්මක කළොතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අභිමතාර්ථය ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් ලැබේවිද ඔහුට?
දිල්දුක්ෂි, දැන් මීට කලින් ඇමරිකාවේ ඒ ලක්ෂ අටක රජයේ සේවකයන්ට පඩිගෙවන්නට බැරි වුණේ ඇමරිකාවේ සෙනෙට් සභාව විසින් එමෙතම අපි කියන හවුස් එක කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය ඒ මුදල් ලබා දීම වැළැක්වුවා. ඔවුන් බලාපොරොත්තු වුණේ රටේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ලබා දෙන්න පමණයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඔහුට අවශ්‍යයි කියලා ඩොලර් බිලියන 50කට අධික මුදලක් මේ මැක්සිකෝව හා ඇමරිකා අතර දේශ සීමාවේ මේ තාප්පය පිළිසකර කරන්න. නමුත් මේ තාප්පය හදන්න මුදල් නොලැබුණ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනෙට් එකත් ඒ වගේම මන්ත්‍රණ සභා දෙකත් එක්කම මේ ආරවුලක් ඇති කරගෙන තමයි රජයේ සේවකයන්ට පඩිගෙවන්න බැරි වුණේ. ඉතින් ඒ කාරණාව සම්බන්ධයෙන් එක්තරා එකඟතාවයකට ඇවිල්ලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ත් මන්ත්‍රණ සභා දෙකත් කෙටි කාලයකට මේ ප්‍රශ්නේ විසඳන්න ඔහු කටයුතු කරනවා. නමුත් ඉදිරියේදී කොහොමද මේ මුදල් වියදම් කරන්නේ කියලා පිළිබඳව හොඳ එකඟතාවයක් ඇතිවන්නට ඕනේ කියලා. මේ සාකච්ඡා යන අතරතුරේ තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඔහු හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා මේ මන්ත්‍රණ සභා දෙක නොසලකා හැරලා ඔවුන්ගේ ඔළුවට උඩින් ගිහිල්ලා තමන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මේ කටයුත්ත කරනවායි කියලා. ඉතින් මේ විදිහට හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කරොත් ජනාධිපතිවරයාට පුළුවන් ඒ තමන්ගේ අවශ්‍ය කටයුත්ත සඳහා මුදල් රජයේ මුදල් කිලින්ම වියදම් කරන්නට. නමුත් මෙතන ඒ අනිත් පැත්ත තමයි දිලුක්ෂි, ඕනම කෙනෙකුට උසාවියට ගිහිල්ලා කියන්නට පුළුවන් ඇත්ත වශයෙන්ම රටේ එහෙම හදිසි අවස්ථාවක් නැtei කියලා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් සහෝගේ දවල මන්දිරයට සිද්ධ වෙනවා මොකක්ද මේ ඇත්ත හදිසි අවස්ථාව කියලා උසාවිය ඔප්පු කරන්න. එහෙම කරන්නට බැරි වුණොත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගන්න මේ පියවර අසාර්ථක වෙන්නට පුළුවන්. ඉතින් මේක ඇත්තටම අවසාන තුරුම්පුවක් හැටියට සලකන්න පුළුවන්. ඒ තමන්ගේ මන්ත්‍රණ සභාව දෙකේ තමන්ට හරි පාලනයක් නැති නිසා මේ මන්ත්‍රණ සභාව දෙකේ කියන කාරණාවට ඇවුම්කන් නොදී බොහොම ඍජුවම ඔහු උත්සාහ කරන්නේ තාප්පේ හැදීමේ කටයුතු සඳහා ඒ අවශ්‍ය අති විශාල මුදල ඍජුවම ලබා ගැනීම වැඩපිළිවෙලක්. නමුත් ඒක ලොකු අවධානමකුත් තියෙනවා. මොකද මේක උසාවියේ අභියෝගයට ලක් වෙන්න පුළුවන් නිසා.
අපි බ්‍රිතාන්‍ය දිහාට ගිහිල්ලා බ්‍රෙක්සිට් එක සම්බන්ධව මොකද වෙලා තියෙන්නේ කියලා තොරතුරු විමසා බලමු. බ්‍රිතාන්‍ය යුරෝපාහවුලෙන් නීත්‍යානුකූල ඉවත් වීම සඳහා පැවැත්වුණු ජනමත විචාරණයෙන් බ්‍රෙක්සිට් එකෙන් ඉවත් වෙන්න කියලා ජනතාව ඡන්දය ලබා දීලා තිබුණා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගෙනාපු යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා. ඊට පස්සේ ඇයට සිදු වුණා බ්‍රිතාන්‍ය කොහොමද යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් යුරෝපාහවුලේ නායකයන් සමග සාකච්ඡා කළා. නැවත අලුත් යෝජනාවලියක් අරගෙන දැන් ඒ සඳහාත් විපක්ෂය යෝජනා ගෙනාවා. මේකකටවත් බ්‍රිතාන්‍ය අගමැතිනිය කැමති වුණේ නැහැ. නමුත් ඇය ඇයගේ දෙවන යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකත් සාර්ථකත්වයකට පත් වුණේ නැති වගේ තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. මොකක්ද ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පැත්තෙන් මේ වෙනකොට හැමින් තියෙන්නේ අමල්?
දිලුක්ෂි, දැන් ඇත්තටම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නත් තියෙන්නේ තව දින 43යි. ඒ කියන්නේ සති 6කට චුකක් වැඩි කාලයක් විතරයි තියෙන්නේ. ඇය උත්සාහ කරා ඇගේ දෙවැනි අවස්ථාව යුරෝපා සංගමය සමඟ අලුත් ගිවිසුමක් ඇති කරගෙන ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න. නමුත් ඇය නොසිතපු විදිහට පාර්ලිමේන්තුව නැවතත් ඇගේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. ඒ තුලින් ඇයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ඇය ප්‍රදර්ශනය කළා තියෙනවා. ඉතින් ඇය නැවතත් යුරෝපා සංගමය සමඟ අලුතෙන් ආයි සාකච්ඡා කරන්න යනවා නම් ඇයට කොතරම් ශක්තියක් තමන්ගේ පාර්ලිමේන්තුවේ තියෙනවද කියන ප්‍රශ්නේ දැන් මතුවෙලා තියෙනවා. ඉතින් මේක තවත් සංකීර්ණ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු මේ ශ්‍රී ලාංකිකයනුත් සම්බන්ධ වෙන සිදුවීමක්. ඔබ දන්නවා දැන් මේ ඔස්ට්‍රේලියාවේ අපි ඉන්න නිසා මේ ඔස්ට්‍රේලියාවට අනවසර යාත්‍රා මගින් සංක්‍රමණය වෙන පිරිස් අතර ශ්‍රී ලාංකිකයනුත් ඉන්නවා කියලා. ඒ රටවල් අතරට ශ්‍රී ලංකාවත් ගැනෙනවා. ඉතින් පෘතුල විදිහට ඔස්ට්‍රේලියාව දැනුම් දෙමින් තියෙනවා මේ රටවල් වලට ආවට වැඩක් නැහැ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට ඇතුළත් කරගන්නේ නැහැ කියලා. මේ බෝඩර් සිකියුරිටි දේශ සීමා ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබ දැන් දැනුවත්. නමුත් මෙතනින් නතර වෙලා නැහැ ශ්‍රී ලාංකිකයන්, තවත් පැත්තක් හොයාගෙනද කියලා හිතනවා මේ ප්‍රවෘත්ති අපිට ඇහෙනකොට. ඔබ දන්නවනේ මැඩගස්කර් දූපත දැන් අප්‍රිකාවට ආසන්නයේ තියෙන මැඩගස්කරයට කිට්ටුවෙන් තියෙන ප්‍රංශ පරිපාලනයට අයත් වන රීයුනියන් කියන මේ දූපතකට ගිහිල්ලා තියෙනවා අනවසර ශ්‍රී ලාංකිකයන් පිරිසක් යාත්‍රා මගින්. ඔවුන් අතරංගුවට පත් වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. දැන් මේ ශ්‍රී ලාංකිකයන් මේ රීයුනියන් දූපත ඉලක්ක කරගැනීමේ අරමුණ මොකක්ද? මේ සිදුවීම සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු මොකක්ද? අපි කැමැති දැනගන්නම.
දිල්ලු ක්ෂේත්‍රම මේ රියුනියන් අයිලන්ඩ් කියන මේ රියුනියන් දූපත තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා කිලෝමීටර් 4400ක් විතර බටහිරට. ඉතින් ශ්‍රී ලංකාවෙන් මේ මෙතෙක්කල් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා ගමන් කරපු යාත්‍රා ට්‍රෝලර් යාත්‍රා දැන් රියුනියන් දූපත දක්වා ගමන් කරන්නට පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය මාස 10 ඇතුළතදී 80කට අධික ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව මේ විදිහට නීති විරෝධී ලෙස රියුනියන් දූපතට ඇතුළත් වෙලා තියෙන්නේ. මොකද මේක ප්‍රංශ පාලනය යටතේ තියෙන දූපතක් නිසා යුරෝපා රටකට ඇතුල් වෙලා ඒ දේශපාලන රැකවරණය පතන විදිහටම රියුනියන් දූපතෙදි ඔවුන්ට දේශපාලන රැකවරණය ඉල්ලා සිටීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාව පාවිච්චි කරමින් ශ්‍රී ලාංකිකයන් පහුගිය මාස කීපෙදී මේ ආකාරයට රියුනියන් දූපතට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් මේ අලුතෙන්ම ගිය කණ්ඩායම 72 සමගිය සමන්විත ඒ පිරිස දෙන්නෙක් ඇරෙන්නට අනෙකුත් සියලු දෙනාම මේ වෙනකොට නැවතත් ශ්‍රී ලංකාවට බ්‍රහස්පතින්ද පටවල එවලා තිබුණා. ඔවුන් 9 තමයි රියුනියන් දූපතට ගිහිල්ලා තිබුණේ. මේ වෙනකොට ශ්‍රී ලංකා බලධාරීන් රියුනියන් දූපතේ බලධාරීන්ට දැනුම් දීලා තිබුණා ඔවුන් ගමන් කළේ ශ්‍රී ලංකාවෙන් සොරාගත් යාත්‍රාවක් භාවිතා කරමින් කියලා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ සාපරාධී ක්‍රියාවකට ඔවුන් සම්බන්ධ නිසා ඔවුන්ගේ දේශපාලන රැකවරණය සම්බන්ධයෙන් ඒ ඉල්ලීම සලකා බලන්නේ නැතිව ඔවුන්ව නැවතත් ශ්‍රී ලංකාවට එවලා තියෙනවා. ඉතින් ඔවුනුත් අර ඔස්ට්‍රේලියාව වගේම දැන් අනතුරු ඇඟීම් කරනවා නීති විරෝධී සංක්‍රමණිකයන් නැවත හරවල එනවයි එවරවයි කියලා.
හොඳයි මල්ල, අපි සූතිවන්ත වෙනවා ලෝකයේ අලුත් අතුවිත්ති සමීප කරන්න මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් සුපුරුදු ලෙසින් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයුබෝවන් ඔබට, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.